මීළඟට අමාත්‍ය ලසන්ත අලගේ වන්න වැත්තුමා.
මන්තිතුමන අද ඉතාමත් වැදගත් 52ක් ඉදිරිපත් කරන අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. ඉන් පළමෙනි එක විශේෂයෙන්ම වරාය හා නාවික අමාත්‍යංශය විෂය බාර අමාත්‍යවරයා මගින් අපේ රටේ වෙළඳ කුඩා නැව් පිළිබඳව ඒ ඉදිරිපත් කරන ලබන රෙගුලාසි මේ සම්බන්ධව විශේෂම ප්‍රවාහන ආංශික කාරක සභාවේදී මේ ඉදිරිපත් කරලා තිබෙන සංශෝධන සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. රටක් විදිහට ඉතාමත් කාලෝචිත අවශ්‍යතාවයක් මේ අමාත්‍යංශය විසින් ඉටු කරනු ලබන්නේ. එහිදී මෙවැනි කුඩා ඒ සංචාරක ව්‍යාපාරය සහ ප්‍රවාහන ශේෂ්ඨය මුල් කරගෙන එවැනි නැව් ලියාපදිංචි කිරීමේ නියාමනය ඒ කටයුතු තමයි මේ තුළින් සිද්ධ වෙන්නේ. මෙහිදී එකක් තිබුණා විශේෂයෙන්ම මේ ගමන් ගන්නා මගියෙකු විසින් අවමය ගෙවිය යුතු බදු මුදලක් සම්බන්ධයෙන් ඩොලර් 100කටද 108කටද ආසන්න මුදල් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා අපේ ආංශික කාරක සභාවේ අපි එදා තීරණය කළා මේක දේශීය විදේශීය සංචාරකයන් විදිහට වර්ගීකරණයක් කරලා මේ බදු මුදල පිළිබඳව යම් සංශෝධනයක් ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව ගරු අමාත්‍යතුමාගෙත් එම සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරලා ඉදිරියේදී කටයුතු කරන්නයි කියන ඉල්ලීම මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම කරනවා. මෙහිදී විශේෂයෙන්ම අපේ රටේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වන අවස්ථාවකදී විශාල රුකුලක් ඇති වෙනවා වගේම අපේ රටේ පොදු ප්‍රවාහන සේවයේ අපේ රටේ මාර්ග තදබදයේ එවැනි තත්ත්වයන් වලටත් මේ අද නාවික අමාත්‍යංශයේ මගින් ගේන රෙගුලාසි තුළින් නව ඒ පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීමටත් දායක වෙනවා කියන එක අපි සඳහන් කරමින් මං ඉහතින් සඳහන් කළ සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරන්නයි කියන ඉල්ලීම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කරනවා. ඊට අමතරව ජාතික අධ්‍යාපන කමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධව තමයි ඊළඟ සංශෝධනය ඉදිරිපත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මෙම කමිෂන් සභාව සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ගේ වැටුප් මේ ආකාරයෙන් නෙමෙයි කුමන ආකාරයකින් වැඩි කළත් මං හිතන්නේ පාර්ලිමේන්තුව විදිහට අපි ඒකට විරෝධතාවයක් අපි ඇති කරන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුව විදිහට 1991 අංක 19 ජාතික අධ්‍යාපන කමිෂන් සභා පනත මගින් තමයි මේ කමිෂන් සභාව ස්ථාපිත කරලා තිබෙන්නේ. මේ කමිෂන් සභාවේ කමිෂන් සභාව කියන්නේ සංයුතිය කමිෂන් සභාවේ ඒ වගේම මේ කමිෂන් සභාවේ අරමුණු මොකද්ද මේ කමිෂන් සභාවට පැවරී තිබෙන බලතල මොනවද මේකේ කාර්ය කර්තව්‍යයන් යනාදී දීර්ඝ වශයෙන් මේ කමිෂන් සභා පනත තුළ සඳහන් වෙලා තිබෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් 1991 ඉඳන් මේ කමිෂන් සභාව මගින් ඒ යම්කිසි කාල සීමාවක් තුළ අපේ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඒ අදාළ වාර්තා ඉදිරිපත් කිරීම තමයි කමිෂන් සභාවට පැවරී තිබෙන ප්‍රධානතම වගකීම විදිහට තිබෙන. ඉතින් ඒ අනුව 1991 ඉඳන් මේ දක්වා සියලුම අපේ රටේ විධායක ජනාධිපතිවරුන්ට මේ කමිෂන් සභාව විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අදාළ කරුණු කොපමණ ඉදිරිපත් කරලා තිබෙනවාද ඒ ඉදිරිපත් කරලා තිබෙන කරුණු වලින් අදාළ විෂය භාර අමාත්‍යවරුන් විදිහට අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රියා වැඩපිළිවෙලට මේ කමිෂන් සභාව විසින් ඉදිරිපත් කරපු කරුණු වලින් කොච්චර ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවද කියන එක පිළිබඳව අපි යම් කිසි ආකාරයක ආපසු හැරිලා අපි බැලිය යුතුව තිබෙනවා මේ කමිෂන් සභාව 1991 ස්ථාපිත කළේ අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඒ පොදු ප්‍රතිපත්ති පොදු තීරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. ඒවගේම මෙහිදී සඳහන් වෙනවා අපි සාමාන්‍යයෙන් අද අධ්‍යාපනය කියලා කියපුවාම පාසල් අධ්‍යාපනය විතරයි සැලකිල්ලට ගැනීම. නමුත් මේ කමිෂන් සභාවේ ස්ථාපිත කිරීමේ අරමුණ පාසල් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්ති අධ්‍යාපනය කියන මේ අංශ තුනටම අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය කරන කරුණු පිළිබඳව උපදෙස් තමයි මේ කමිෂන් සභාව විසින් ලබා දී යුතුවන්නේ. ඒක ඉතාමත් ප්‍රායෝගික අපේ රටේ සාමාන්‍යයෙන් අධ්‍යාපන ක්‍රියාවලිය එක තැනකින් තමයි ක්‍රියාත්මක විය යුතුවන්නේ. අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ මේක සම්බන්ධයි. 1991 විතරක් නෙමෙයි ලෝකයේ අනිත් රටවලත් ඊට පෙර අවුරුදුවලත් මේ අධ්‍යාපනය කියන ඒ දේ නිර්වචනය කළාන් පස්සේ පාසල් අධ්‍යාපනයේ පමණක් නෙමෙයි සමස්ත ක්‍රියාවලිය අධ්‍යාපනයේ විදිහට තමයි සලකන්න සිද්ධ වෙන්නේ. එම නිසා පාසල් අධ්‍යාපනයේ පිළිබඳව ප්‍රතිපත්ති සකස් කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදී උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදී වෘත්ති අධ්‍යාපනය පිළිබඳව එම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මේ කමිෂන් සභාවට තමා පැවරී තිබෙන්නේ වගකීම කුමන ආකාරයෙන් වැඩපිළිවෙළවලද ප්‍රතිපත්තිද ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක පිළිබඳව ඒ අදාළ යෝජනා ලබා දෙන්න. ඉතින් එම නිසා අපි ඉතාමත් අකමැත්තෙන් වුවත් අපි කියන්න ඕනේ මේක වර්තමානයේ පමණක් නෙමෙයි අපි දන්නා පරිදි 1991 ඉඳන් මේ කමිෂන් සභා වාර්තා බොහෝ විට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තා ඉදිරිපත් කළත් ඉන් අනතුරුව ඒ වාර්තා අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෘත්තිය පුහුණු අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කොපමණ ප්‍රමාණයක් ඒ වාර්තාවලින් තොරතුරු ලබාගෙනද අපේ රටේ අධ්‍යාපන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ වෘත්තිය පුහුණුව පිළිබඳව වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳව වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ කියන එක පිළිබඳව අපි පසුවිපරමක් කිරීම මේ වැටුප් සංශෝධනය කරනවා වගේම මං හිතන්නේ කළ යුතු කාර්යභාරයක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒක ඉතාමත් ඉක්මනින් කළ යුතුයි. එම නිසා අපි මේ අවස්ථාවේදී අපි යෝජනා කරන්නේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳව ආංශික කාරක සභා තිබෙනවා විවිධ කාරක සභා තිබෙනවා. එම නිසා මේ පිළිබඳව කුමන වූ තැනකින් මේ වගකීම අපි ඉටු කළ යුතුයි. අද පාර්ලිමේන්තුවට මේ කමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය පිළිබඳව අනුමැතිය ලබා දීමට පමණක් අපි අපේ වගකීමත් ඒක විතරක් කරලා අපි එතනින් ඉවත් වෙන්නේ නැතුව මේ කමිෂන් සභාව තුලින් රටට නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මේ පාර්ලිමේන්තුවටත් වගකීමක් තිබෙනවා කියන එක අපි අවබෝධ කරගෙන කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම මේ කමිෂන් සභාවේ සංයුතිය දිහා පිළිබඳව වර්තමානය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. මේ කමිෂන් සභාවේ සංවිතිය අමාත්‍යංශ කීපයකම අමාත්‍යංශ ලේකම්වරයා හෝ ඒ ලේකම්වරයා නියෝජනය කරන අතිරේක ලේකම්වරේ. ඉතින් එම නිසා විශේෂම අධ්‍යාපන ප්‍රතිපත්ති වැනි කරුණු සකස් කිරීමේදී විශේෂම ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේ කමිෂන් සභාවේ සංවිතිය පිළිබඳව විශාල වෙනසක් ඇතිවිය යුතුයි. විශේෂයෙන්ම අපි දන්නවා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතෙක් තවත් අමාත්‍යංශ කීපයක ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතෙක් කියන ඒ සංවිතිය තුලින් කොතෙක් දුරට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳව යෝජනා සකස් කිරීමේදී කොච්චර පිටුවහල් වෙනවද කියලා අපි බලන්න ඕනේ. ඉතින් එම නිසා මෙවැනි කමිෂන් සභාවක ඒව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එවැනි අමාත්‍යංශවල නිලධාරීන් අවශ්‍ය වුවත් අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේදී මෙව සකස් කිරීමේදී මේ කමිෂන් සභාවට තිබෙන සංවිතිය පිළිබඳවත් වර්තමානයේ අධ්‍යාපනයේ මුහුණ පාලා තිබෙන අභියෝගවලට පිළිතුරු සෙවීමට මේ කමිෂන් සභාවේ සාමාජිකයින් නම් කිරීම පිළිබඳවත් මං හිතන්නේ වෙනසක් අනිවාර්යෙන්ම ඇතිවිය යුතුව තිබෙනවා. ඒ වගේම මේ කමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමෙන් අනතුරුව ඒ වාර්තාවේ සඳහන් කරුණු අදාළ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව කුමන ආකාරයකවත් මං හිතන්නේ වැඩපිළිවෙලක් නැහැ. සමහර වාර්තාවල ඉතාමත් වටිනා අදහස් යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. අපිට මතකයි මේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳව අනුකාරක සභාවක් පත් කරලා මේ පිළිබඳව අපි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු අවස්ථාවේදී මේ කාරක සභාවට මේ කමිෂන් සභාවේ නියෝජිතින් අපි කැඳෙව්වා. කැඳවල ඒ අයගේ අදහස් යෝජනා ලබා ගත්තා. ඒ අයගේ අදහස් යෝජනා ලබාගෙන මේ වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අපිට නිසි දායකත්වයක් ලබා ගැනීමට අනිවාර්යෙන්ම පුළුවන්කමක් ලැබුණේ නැහැ. මේක පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මේ කමිෂන් සභාවේ සංවිතිය පිළිබඳව ඒ වගේම මේ කමිෂන් සභාවේ ඒ පැවරී තිබෙන වගකීම් අනුව ඉදිරිපත් කරන ලබන වාර්තා සම්බන්ධයෙන් කොතෙක් දුරට ඒ වාර්තාවල තිබෙන යෝජනා ක්‍රියාත්මක වෙනවාද කියන එක පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. ඉතින් එවැනි වැඩපිළිවෙලකින් තොරව අද මේ පාර්ලිමේන්තුව මගින් මේ කමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් වැඩ කිරීම තුලින් බලාපොරොත්තු වෙන අරමුණු වර්තමානයේ තිබෙන තත්ත්වයේ තුලින්ම මේ කමිෂන් සභාව තිබුණොත් කුමන ආකාරයකවත් ඵලදායි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන එක කනගාටු වෙනුවත් අපි සඳහන් කරන්න ඕනේ. ඉතින් අපට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මෙවැනි ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි රටයක් විදිහට අද අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අදාන් කිසිදු කාලයකටත් වඩා තිබෙනවා. ඉතිහාසයේ සෑම ආණ්ඩුවක්ම මේ පිළිබඳව කිව්වා. ඒ වගේම සෑම ආණ්ඩුවක්ම විසින්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් යම් හොඳ දේවල් කරලා තිබෙනවා වගේම වර්තමානයේ තුල තිබෙන අභියෝග සහ අදින් ඉදිරියට මේ රට දියුණු රටක් කරා ගෙන යාමේදී අධ්‍යාපනයෙන් සිදුවිය යුතු දායකත්වය දැනට වඩා අනිවාර්යෙන්ම අවශ්‍යතාවයක් තිබෙනවා. අද වර්තමානයේ අපේ රටේ මුහුණ පාලා තිබෙන සෑම ප්‍රශ්නයකට විරකියාව පිළිබඳව ප්‍රශ්න වෙන්න පුළුවන්, ජාතීන් අතර අසමගිය පිළිබඳව ප්‍රශ්න වෙන්න පුළුවන්, සංස්කෘතිය පිරිහීම පිළිබඳව යම් කිසි ආකාරයක ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ සෑම ප්‍රශ්නයකට මූලික ආරම්භය ඇති වෙන්නේ අධ්‍යාපනයෙන් කියන එක අපි අමතක කළ යුතු වන්නේ නැහැ. එම නිසා වර්තමානයේ අපි රටක් විදිහට මේ මුහුණ පාලා තිබෙන සෑම ප්‍රධාන ජාතික ප්‍රශ්නයකටම ප්‍රධාන වශයෙන්ම බලපාලා තිබෙන්නේ අධ්‍යාපනය කියන එක අපි අමතක කළ යුතු වන්නේ නැහැ. එම නිසා මේ වර්තමානයේදී අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්නයට භෞතිකව ගොඩනැගිලි ලබා දීලා පරිගණක ලබා දීලා ගුරුවරුන් ලබා දීලා පමණක් විශ්වවිද්‍යාලවලට එවැනි ආකාරයෙන් භෞතික සම්පත් ලබා දීලා නේවාසිකාගාර පහසුකම් ලබා දීලා වෘත්ති අධ්‍යාපනයට අලුතෙන් පාඨමාලා ඇති කරලා ඒ වෘත්ති අධ්‍යාපන ලාභින්ගේ සහතික තිබෙන අය ඒ අධ්‍යාපන ආයතනවලින් පිටකිරීම තුළින් පමණක් වර්තමානයේ මේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න මොනම ආකාරයකට පුළුවන්කමක් නැහැ. මේ කමිෂන් සභාවට තිබෙන විෂය මාලාවන් පිළිබඳව අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. පර්යේෂණ කරන්න. ජාත්‍යන්තරව රටවල්වල තිබෙන අත්දැකීම් ලබාගෙන ඒ කටයුතු කරන්න. විශාල කාර්යභාරයේ ප්‍රමාණයක් වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරු අමතරව මේ කමිෂන් සභාවට පැවරී තිබෙන කාර්යභාරයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ කමිෂන් සභාවත් සෑම අවස්ථාවකම කියන්නේ කමිෂන් සභාවට පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයාට වාර්තාව ඉදිරිපත් කිරීම පමණයි පැවරී තිබෙන්නේ. නැත්නම් අවස්ථාවන් වලදී ඒ කමිෂන් සභාව පාර්ලිමේන්තුවට කැඳවීමට පවා ප්‍රශ්නකාරී මත ප්‍රත්‍යයන් වලට මුහුණ පෑවා. ඒ අය ඉදිරිපත් කළා අපේ කමිෂන් සභාවට පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයාට වාර්තාව ඉදිරිපත් ප්‍රතිපත් ඉදිරිපත් කිරීම පමණයි අපි පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න අපි බැඳිලා නැහැ කියන මතය පවා සමහර අවස්ථාවන් වලදී ඉදිරිපත් වුණා. ඉතින් මේ නිසා එවැනි මට්ටමකට සිටිය යුතු වන්නේ නැහැ. අපි ඒක පිළිගන්නවා. නීතිමය තත්ත්වය අනුව මේ කමිෂන් සභාවට පැවරී තිබෙන වගකීම වෙන්නේ ජනාධිපතිවරයාට ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ වාර්තා ඉදිරිපත් කිරීම පමණයි. නමුත් කමිෂන් සභාව විදිහට එම කරුණ හෝ හරියට ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් සම්බන්ධතාවයක් ඒ කමිෂන් සභාව ඇතිකරගත යුතුව තිබෙනවා. අපි මේ වැටු වැඩි කිරීමට පමණක් මේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව ආව වගේම ඒ කමිෂන් සභාවේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව විදිහට සම්බන්ධතාවයක් ඇති කරගෙන පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගෙත් අදහස් යෝජනා ලබාගෙන
ගරු ඇමතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ සකස් කරන ප්‍රතිපත්ති සකස් කළොත් මං හිතන්නේ ඉතාමත් ඵලදායී ආකාරයෙන් මේ කටයුතු ඉටු කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මේ නිසා අපි අද පාර්ලිමේන්තුව විදිහට මෙම කමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳව අපේ ඒ අනුමැතිය අපි සියලුම දෙනාම ලබා දෙනවා වගේම අපි ඉල්ලීමක් කරනවා එම කමිෂන් සභාවෙන්. ඒ කමිෂන් සභාවට පැවරී තිබෙන රාජකාරියක් විදිහට හිතන්න එපා. මේක ජාතික අවශ්‍යතාවයක්, ජාතික යුතුකමක් විදිහට එම කමිෂන් සභාව සභාපතිතුමා ඇතුළු කමිෂන් සභාව හිතලා රටක් විදිහට අද ප්‍රධානතම අවශ්‍යතාවයක් වෙලා තිබෙන මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය වෙනුවෙන් නායකත්වය ලබා ගැනීමට එම කමිෂන් සභාව මං හිතන්නේ කටයුතු කරයි කියන බලාපොරොත්තුවක් ඇතුව පාර්ලිමේන්තුව විදිහට අපි අපේ සහයෝගය දායකත්වය එම ප්‍රතිපත්ති සකස් කිරීමේදී අපි ලබා දෙන අවංකවම ලබා දෙනවා කියන එකත් අපි සඳහන් කරමින් මෙම ජාතික වැදගත්කමකින් යුතු එම කටයුත්ත ඉටු කරන්නයි කියන ඉල්ලීම කරමින් ඉහඬ වෙනවා. ස්තුතියි.
මීළඟට කරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා.
මම දන්නේ පිළිතුරු කතාව
අවසන්
හැටියටයි කතා කරන්නේ. විමල් රත්නායක මන්ත්‍රීතුමා මම මෙතන හිටිය හැබැයි දැන් නැහැ. එතුමා මේ එතුමාට ලැබුණු ලිපියක් පිළිබඳ එතුමා සඳහන් කරා එතුමාගේ කතාවේ ඔෆ් පෝට් සර්විස් බෝට් ඕනර්ස් ඇන් ඔපරේටර්ස් කියන ඒ සංවිධානයෙන් එතුමාටත් එවලා තිබ්බා කියලා මේ රෙගුලාසිවල තියෙන ඇතැම් අඩුපාඩු පිළිබඳව. ඒ වගේම එතුමා මගෙන් ඉල්ලීමක් කරා මේ අයව හම්බ වෙන්නේ කියලා. ඒ වගේම මගේ මුල් කතාවේ ආරම්භ කතාවේ මම සඳහන් කරා මේ රෙගුලාසි හදන අවස්ථාවේදී අත්වශයෙන්ම මගේ කාලේ නෙවෙයි. මේක හැදුවේ අර්ජුන රණතුංග හිටපු ඇමතුමාගේ කාලේ මැයි මාසේ දෙවනිදා 2017 තමයි ගැසට් නිවේදනය පිටකරේ එතුමාගේ අස්සනෙන්. එතකොට දැනටමත් අත්වශයෙන්ම මේ ගැසට් නිවේදනයේ තියෙන රෙගුලාසි ක්‍රියාත්මකයි. දැන් අවුරුද්දක් කිට්ටු වෙන්න ක්‍රියාත්මක කළා තමයි අද ඒ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කළා තියෙන්නේ පනතේ විධිවිධාන අනුව. එතකොට එතුමාට මම කිව්වා මේවා හදනකොට අපේ අධ්‍යක්ෂක ජෙනරල්තුමා ඒ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරල්තුමා ඒ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා එයාගේ අදහස් අරගෙන තමයි මේ රෙගුලාසි සකස් කරලා ඉවරලා ඒ ගැසට් නිවේදනය මගින් දැන් ඒවා ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙන්නේ කියන එක. ඉතින් එතුමා මගෙන් කොහොමත් ඉල්ලීමක් කරා මෙයාව හම්බෙන්න කියලා. හැබැයි එතුමා මම ඒ කියපු දේත් ඇත්ත වශයෙන්ම එක්තරා මට්ටමකින් අභියෝගයක් ලක් කරා මෙයාව හම්බුණාද නැද්ද කියන එක සඳහන් කරලා. මං කොහොම වුණත් හැන්සාඩ් ගත වෙන්න මං කියන්න කැමති මේ ඔෆ් පෝට් සර්විස් බෝට් ඕනර්ස් ඇන් ඔපරේටර්ස් කියන සංවිධානයේ ලොකුම ඒ ඒ ඒ බෝට්ටු ඒ නැව් අයිතිකරුවන් හැටියට සඳහන් වෙන්නේ සේලයින් මැරිටයිම් සර්විස් ලිමිටඩ් කියන කොම්පැනිය, ඒ වගේම GAC ශිපින් ලිමිටඩ් කියන කොම්පැනිය, මාස්ටර් ඩයිවර්ස් ලිමිටඩ් කියන කොම්පැනිය, ඒ වගේම විලියම්සන් මෙරිඩියන් කියන කොම්පැනිය. දැන් මේ කොම්පැනි හතරම මේ ඔෆ් පෝට් සර්විස් බෝට් ඕනර්ස් ඇන් ඔපරේටර්ස් කියන සංවිධානයේ සාමාජිකයෝ හැටියට ඉන්නවා. ඒ ලෙටර් හෙඩ් එක මගේ ගාව මෙතන තියෙනවා. මේ මම ලෙටර් හෙඩ් එක බලාගෙනයි මම ඇත්ත වශයෙන්ම කියන්නේ. මේ අය තමයි විශාලම නැව් අයිතිකරුවෝ. එතකොට මේ අයව දැන් මට මේ මේ ඒ නිලධාරිය එවලා තියෙනවා මේක සහතික කරලා. එතුමාව හම්බෙලා තියෙනවා. එතුමාව හම්බෙලා මේ පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමයි ඇත්ත වශයෙන්ම මේ රෙගුලාසි ඒ කාලේ පනවන්න කටයුතු කරලා තියෙන්නේ ගැසට් නිවේදනයක් හරහා. ඒ වගේම මට ඒ නෝට් එකේම කියනවා නාවික හමුදාව සමග සාකච්ඡා කරා, සංචාරක අමාත්‍යංශය සමග සාකච්ඡා කරා, මේ සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කළා තමයි මේ රෙගුලාසි අද අපි ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ එතුමත් මේ හැන්සාඩ් වාර්තාව කියනකොට එතුමත් දැනගනී ඇත්ත වශයෙන්ම මේ සමහර අය ඇවිල්ලා කතා කරාට සම්පූර්ණ මේ කරලා තියෙන දේවල් ඇත්ත වශයෙන්ම කියන්නේ නැහැ. ඒ අය මොකක් හරි කොනක් අල්ලගෙන මේ මන්ත්‍රීවරුන්ට ඇවිල්ලා එක පැත්තක් පමණක් කියලා ඒ අය හරහා එක එක ප්‍රකාශ කරන්න පෙළඹෙනවා. ඉතින් මම ඒක නිවැරදි කිරීමක් හැටියට තමයි ඇත්ත වශයෙන්ම මේක ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තවත් හොඳ යෝජනා කීපයක් ඉදිරිපත් කරා. මම මේ යෝජනා සටහන් කරගෙන තිනවා. විශේෂයෙන්ම ගාමින් ලොකුගේ මන්ත්‍රීතුමා සඳහන් කරා මේ පෞද්ගලික අංශයටත් දෙනවා කියලා මේ නැව් පරීක්ෂා කරන්න. ඉතින් මං දැන් නියෝගයක් දෙන්න යන්නේ ඇත්ත වශයෙන්ම මේ ඉස්සල්ලා ඒ නාවික ලේකම් කාර්යාලයෙන් පීවර ගන්න කියලා ඒ නැව් පරීක්ෂා කිරීම කරන්න බැරි නම් පමණක් ඇත්ත වශයෙන්ම පෞද්ගලික අංශයට යන්න කියලා. මොකද අපි ප්‍රමුඛත්වයේ දිය යුත්තේ ඒ රජයේ ආයතනයකට අපිට පුළුවන්කම තියෙනකොට. එතකොට පෞද්ගලික අංශයට දුවන් නැතුව එතුමන්ලා ඒ වගකීම බාර ගන්න ඕනේ. අවසාන වශයෙන් මේ එතුමා ප්‍රශ්නයක් කරා මේ එතුමා දන්නේ නැහැ කියලා කිව්ව ඇත්ත වශයෙන්ම විමල රත්නායක මන්ත්‍රීතුමා. මේ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා අධ්‍යක්ෂ ජෙනරල්වරයා කවුද කියන එක, කොහොමද එයාව පත් කරලා තියෙන්නේ කියන එක මම කියන්න කැමතියි. එතුමා රජයේ සේවකෙක්. මේවා දේශපාලන පත්වීම් නෙවෙයි. මේ ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වෙන්නේ අමාත්‍යංශයේ යටතේ. එතකොට රජයේ සේවකයෙක් තමයි ඒකේ ප්‍රධානී හැටියට අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට ඉන්නේ. එතන කිසිම කෙනෙක් දේශපාලන වශයෙන් පත් කළා නැහැ. කිසිම රැකියාවකට අපි ඒ ලේකම් කාර්යාලයේ ඉන්න රැකියා කරන අය අපි දේශපාලන වශයෙන් තෝරලා දාලා නැහැ. ඒ නිසා රජයේ නිලධාරියෙක් මෙහෙවන ඒ කාර්යාලයක් හැටියට ස්වාධීනව කටයුතු කරනවා. ඉතින් ඒකත් වශයෙන්ම මම සාතික කරන්න කැමතියි. අඩුපාඩු තියෙනවා නම් ඉදිරියේදී අපි ඒවත් හදාගෙන ඒ හරහා ඒ ලේකම් කාර්යාලය හරහා ලොකු සේවයක් කරන්න අපි කටයුතු කරන්න සූදානම් කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතනින් අවසන් කරනවා.
අද දවසේ න්‍යායපත්‍රයේ විෂයාංක 153 සභාව එකඟද? විෂයාංක 154 සභාව එකඟද?
අයි.
සභාව කල් තැබීමේ ගරු ඇමතුමා,
මාර්තු මාස 20 දින පස්වරු 1 දක්වා කල් තබන්න අපි යෝජනා කරා.
කල් තබන අවස්ථාවේදී ගරු යෝජනාව ඉදිරිපත් කිරීම සයන් සේමසිංහ ගරු මන්තුමා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පහුගිය පෙබරවාරි 28 වන දින තමුත්තේගම ගොවි උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී ඒ ඇතිවෙච්ච තත්ත්වය සම්බන්ධයෙන් අද සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ වන විට වසර දෙකහමාරක් එනම් කන්න 4කට ආසන්න කාලයක් ගොවිතැන් කටයුතු සිදු වී නොමැති අවස්ථාවක ජල කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ පාර්ශවය ගොවි ජනතාවට ඇහුම්කන් නොදී රාජාංගනය ගොවි උද්ඝෝෂණය අතරතුර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආණ්ඩු පාර්ශවය විසින් සිදු කළ යුතුයයි අපි මේ අවස්ථාවේදී යෝජනා කරනවා.
අනුර කුමාර දිසානායක මහත්තුමා,
දැන් ගරු සේමසිංහ මන්ත්‍රීතුමා ඉතා වැදගත් යෝජනාවක් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. මේ යෝජනාව පූර්ව වශයෙන් ඊයේ දවල් 12ට පෙර ආණ්ඩු පාර්ශවයට දැනුම් දෙනවා. හැබැයි මේ යෝජනාව මේ පාර්ලිමේන්තුවේ ගන්න වෙලාවේදී කිසිදු අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, ආණ්ඩු පක්ෂ නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තුවේ
මන්ත්‍රීවරයෙක්
යාන්තම් ආවා. දැන් මම අහන්නේ කවුද මේවට උත්තර දෙන්නේ? අපි දැන් මේ කාත්තේ මේ හිස්පුටුත් එක කතා කරන්නද කියලා කියන්නේ? ඒ නිසා මේ සභාවට කරුණා කරලා වගකීතු අමාත්‍යවරයෙක් මේ සභාවට කැඳවන්න. මේකට පිළිතුරු ලබා දෙන්න.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
අනුර කුමාර දිසානායක මහත්තුමාගේ හොඳ ප්‍රශ්නයක් සභාවට ඒක අවධානය යොමු කරනවා.
අවධානය යොමු කරන්න
සභාවේ
කෙනෙක් නැහැ.
සභාවේ තිබුණු විවාදයේ වේලස්සන අවසන් වීම තමයි මෙතන මම
කියන්නේ.
ගරු මන්ත්‍රීතුමනි, අමානුෂික ආකාරයට රාජාංගනයේ ගොවි ජනපදයේ මේ ඇතිවෙච්ච උද්ඝෝෂණයේදී සිවිල් ඇඳුමෙන් සැරසීගෙන පොලිසියේ ඒ නිල කබායට මුවා වෙලා දරුණු ආකාරයට ඒ ගොවි ජනතාවට එලව එලවා පහර දුන්නා. පොලු අරගෙන ඇවිල්ලා තමුන්නාන්සේ දකින්න ඇති කොහොමද ඒ පහර දීම සිදු කරේ කියලා. දැන් එතකොට මේ යෝජනාව සම්බන්ධයෙන් මේ අදාළ ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම නීතිය හා සාමය සම්බන්ධයෙන් මං හිතන්නේ ඊයේ තමයි ඇමතිතුමා දිවුරුම් දුන්නේ, අද වැඩ බාර ගන්න ඇති. හැබැයි රජයේ වගකීමක් තියෙනවා මෙවැනි අතිශයින් වැදගත් අවස්ථාවක මේ වගේ ඉතාම ඛේදජනක තත්ත්වයක් සිදුවෙච්ච අවස්ථාවක කවුරු හරි ඒ විෂය භාර ඇමතිවරයෙක්, එහෙම නැත්නම් ඒ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රධාන ඇමතිවරයෙක් මෙතන ඉඳලා අපිට අහුම්කම් දීලා රජයේ පාර්ශවයෙන් ගන්නා වැඩපිළිවෙල ගැන කියන්න. මොකද මේ විදිහට ගොවි ජනතාව විතරක් නෙවෙයි, අපි දැක්ක කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් එළියට බහලා උද්ඝෝෂණය කළා තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලද්දී මේ ආකාරයටම පොළු මුගුරු අරන් ඇවිල්ලා දිගින් දිගටම පහර දීමක් සිදු වුණා. එතකොට සංවිධානාත්මකව රජය විසින් මේ පහර දීම සඳහා අවශ්‍ය කටයුතු කරාද? රජයේ මරවරයෝ ගිහිල්ලා මේ ගොවි ජනතාවට පහර දුන්නද කියන කාරණාව තමයි අපිට මෙහිදී පැහැදිලි කරගත යුත්තේ. අද වෙනකන් රජයේ පාර්ශවයෙන් කිසිදු ඇමතිවරයෙක් කිසිදු මන්ත්‍රීවරයෙක් මේ රාජාංගනයේ ගොවි උද්ඝෝෂණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක මතයක් පළ කළා නැහැ. මේ පෞද්ගලික උමනාවක් ඉටු කර ගැනීම වෙනුවෙන් නෙවෙයි ගියේ, තමන්ගේ අක්කර 37000ක් වෙච්ච ගොවි බිම් ටික එක පැත්තකින් නියගෙන් බැට කරනවා, අනික් පැත්තෙන් පොහොර ටික නැහැ, අනික් පැත්තෙන් රජයෙන් ලබා දෙන සහනාධාර ටික නැහැ. මේ කිසිම සහනාධාරයක් නොමැති අවස්ථාවක ඒ ජලය ලබා ගැනීමේදී ජනතාව තුළ තියෙන සැකය දුරු කර ගැනීම සඳහා තමයි අහුන්කන් නොදෙන හින්දා තමයි ජනතාව පාරට බහලා ඒ උද්ඝෝෂණය කරේ. එය ආරම්භයේ සාමකාමී උද්ඝෝෂණයක් බවට පත් වුණා. හැබැයි අපිට අවශ්‍යයි දැනගන්න සංවිධානාත්මකව කවුද සිවිල් ඇඳුමින් සැරසිලා මේ ගොවි ජනතාවට දිගින් දිගටම පහර දුන්නේ කියලා. මේ ඉල්ලීමේදී කිසිම කෙනෙක් පානීය ජලය ලබා දෙනවට විරුද්ධ නැහැ. පානීය ජලය ලබා දෙන අතරතුර ගොවි ජනතාවට අවශ්‍ය ගොවි බිම් වලට අවශ්‍ය ජලය ලබා ගැනීම ගැන තමයි කතා කරන්නේ. අතීතයේ ඉඳලා ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, ආසන්න වශයෙන් තුරුවිල වැවේ මේ වගේ යෝජනා ක්‍රමයක් ආරම්භ කරා. එවැනි අවස්ථාවක අවබෝධතා ගිවිසුමකට ආවා ගොවි සංවිධානත් එක්ක. ඇවිල්ලා ඒ ජලය මහවැලි වතුර අරගෙන ගොවි ජනතාවට බොන්න ජලය ලබා දෙනවා වගේම ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දෙන්න පහසුකම් ටික සැලසුවා. අනෙක් පැත්තෙන් මහ කනදරාව ආශ්‍රිතව ආරම්භ කරපු අනුරාධපුර උතුරු ජල යෝජනා ක්‍රමය, එෙහිදී එකඟතාවයකට ආව අමාත්‍යංශ අතර එකඟතාවයකට ආව උතුරු මැද ඇල හරහා මහ කනදරාවට ජලය ගෙනල්ලා ඒ ජලය පාවිච්චි කළා ගොවිතැනටයි පානීය ජලය සඳහා ලබා දෙන්න. ඉතින් මෙවැනි අවස්ථාවක රජයේ කිසිම නියෝජිතයෙක් ඉදිරිපත් උනේ නැහැ මේ ගොවි ජනතාවට කතා කරන්න. මේ රජයේ නියෝජිතයන් කිව්වේ නිලධාරීන්ට ගිහිල්ලා මේ අවශ්‍යතාවය ඉටු කරන්න කියලා. හැබැයි මෙවැනි දාස් ගාණක් ජනතාව පාරට බහැලා දේශපාලඥයගෙන් මහජන නියෝජිතයගෙන් බලාපොරොත්තු වෙන උත්තරය කිසිම දාක නිලධාරීන්ට ලබා දෙන්න බෑ. ඒ හින්දා රජයේ නියෝජිතයන් හැංගෙද්දි රජයේ නියෝජිතයන් ජනතාව ඉදිරියට ගිහිල්ලා කතා කරන්න මැලිවෙද්දි බයවෙද්දි හැංගෙද්දි අර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මහජනාධිපතිතුමා සම්බන්ධ කරලා විසඳුමක් දෙන්න කටයුතු කරා. ඒ හින්දා මේකේ අමානුෂික පහර දීමක් සිදු වුණා. මේ පහර දීම ඉතා පැහැදිලිව සංවිධානාත්මකව කරපු පහර දීමක්. ඒ හින්දා අපි යෝජනා කරනවා මේ සභාවට මේක තමුද්වේගමදී වෙච්ච එක සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි ඉදිරියේදීත් මෙවැනි සිද්ධීන් නැති නොවන ආකාරයට රජය කටයුතු කරන්න ඕනේ. රජය විසින් ජනතාවට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ජනතාව ආණ්ඩුවට තේරෙන භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඊට වඩා ආණ්ඩුව කළ යුත්තේ සානුකම්පිතව බලලා ජනතාව දිහා ජනතාවගේ ප්‍රශ්න ගැටළු වලට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න. ඒ හින්දා අපි රජයෙන් ඉල්ලනවා කරුණා කරලා සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් මේ කරන්න. මේ රජය වැරදි පූර්වාදර්ශයක් දෙනවා. පූර්වාදර්ශයක් දීලා රජය පණිවිඩයක් දෙනවා අහිංසක ජනතාවට. මේ ආණ්ඩුව ගෙන යන ඒකාධිපති ක්‍රමයට විරුද්ධව කවුරු හරි කට ඇරලා වීදි බැස්සොත් එහෙම මේ විදිහට එලව එලව තිරිසනුන්ට ගහන ආකාරයට කටයුතු කරන රජය සූදානම් වෙනවා කියලා. ඒ හින්දා අපි කනගාටු වෙනවා මෙවැනි අවස්ථාවක රජය නියෝජනය කරන කිසිදු වග කියන ඇමතිවරයෙක් මේ අවස්ථාවට ඇවිල්ලා පිළිතුරු ලබා දෙන්න අපහසුත් වීම ගැන අපි කනගාටු වෙනවා. ඒ හින්දා වහම අපි කථානායකතුමාගේ අවධානයට යොමු කරනවා. ගරු කථානායකතුමනි, ඔබට මෙම කල්දවීමේ යෝජනාව සම්බන්ධයෙන් කල් වේලා ඇතුව අපි වාර දෙන්නේ ඒ අදාළ ඇමතිවරයාට. එහෙම නැත්නම් ඔහු නියෝජනය කරමින් රජයේ පාර්ශවයන් මේ සඳහා පිළිතුරු ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙන්. ඒ හින්දා මේ ගැන කරුණාකරලා ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කරමින් ඉදිරියේදීත් රජය ජනතාවට අහුන්කන් දුන්නේ නැත්නම් මේ වගේ උද්ඝෝෂණ රාශියක් ඇති වෙයි. විශේෂයෙන් මම අමතක කරන්න එපා, මේ වෙනකොට ගොවි ජනතාව තමන්ගේ කන්න හතරක් වගා කරලා නැහැ, කන්න පහක් වගා කරලා නැහැ. එවැනි අවස්ථාවක ඉතාම අසීරුවෙන් ජීවත් වෙන්නේ, තුන් වේල කන්න ඉතාම අමාරුවෙන්, තමන්ට හෙට දවස ගැන බලාපොරොත්තුවක් නැතිව ඉන්න අවස්ථාවක්. මේ විදිහට රට අස්ථාවර වෙලා තියෙන මොහොතක කෘෂිකර්මාන්තය සම්පූර්ණේ, කෘෂිකර්මාන්තය පිළිබඳව ගොවියට අමතක කරන්න වෙලා තියෙන යුගයක මෙවැනි ආකාරයට රජය කටයුතු කිරීම ඉතාම ඛේදජනක තත්ත්වයක්. ඒ සඳහා වහාම පරීක්ෂණයක් පවත්වලා මේ සිදුවෙච්ච අසාධාරණය සම්බන්ධයෙන් මේ සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා අපි නැවත වාරයක් ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
මීළඟට යෝජනාව ස්ථීර කරන්න විමලවිර දිසානායක ගරු මන්තුමාට.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශාන් සේමසිංහ ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව ස්ථීර කරමින් මේ සභාවේ ඉදිරිපස ආණ්ඩු පක්ෂයේ හිස්පුටුවලට කතා කරන්න සිදුවීම ගැන මම කනගාටු වෙනවා. ගොවියාත් ගොවිතැනත් පිළිබඳව මේ ආණ්ඩුවේ ආකල්පය කුමක්ද කියලා මේ හිස්පුටුවලින් අපට දැනගන්න දැකගන්න පුළුවන්. මේක ශ්‍රී ලංකාවේ උත්තරීතර සභාව. මේ උත්තරීතර සභාවේ තමයි මේ රටේ ජනතාවගේ දුක් ගැනවිලි ගැටලු ඉදිරිපත් කොට විසඳුම් ලබා ගන්න සහනයක් ලබා ගන්න තියෙන ස්ථානය. ඒ ස්ථානයේ පාළු පිට්ටනියක් වුණාම වගකිය යුතු සියලු දෙනා වගකීමෙන් මගහැර ගිපුවාම මේක අද වුණ දෙයක් නෙමෙයි. පෞගිය කාල සීමාව තුළම අපි මේ තත්ත්වය දැක්කා. අපි මේක නිතරම දරු කථානායකතුමාට දැනුම් දුන්නා. දැන් මේක මේ දිනක වියදම ගැන කතා කරනවා. පාර්ලිමේන්තුවේ රැස් වෙන දිනක වියදම ගැන කතා කරනවා. ඒකේ සංඛ්‍යාලේඛන ගැන කතා කරනවා. හැබැයි මෙහෙමනම් පාර්ලිමේන්තුවේ රැස් වෙන්නේ ඒක ඇති ප්‍රයෝජනක් තියෙයි කියලා මේ ජාතියට රටට වැඩක් වෙයි කියලා මං හිතන්නේ නැහැ. මේ මොහොත වෙනකොට උතුරු මැද පළාතේ, නැගෙනහිර පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ හම්බන්තොට කුරුණෑගල මේ හැම පළාතකම නියඟයක් තියෙනවා වසර ගාණක් තිස්සේ. ඒක මේ ආණ්ඩුවේ වැරද්දේ කියලා මං කියන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ජාතියට කන්න දුන්න, ජාතියේ කුසගින්න නියපු, ජාතියේ ජීවනාලිය බඳු ගොවියාගේ ඉරණම පිළිබඳ මීට වැඩිය අවධානකින් කටයුතු කරන්න. රටට පාම් පිටි ගෙන්නන පිටි සමාගම් වලට මේ ආණ්ඩුව අවුරුද්දකට රුපියල් කෝටි 3200ක් වේදම් කරනවා බදු සහන වලට. මෙන්ඩිස් ඉස්පෙෂල් අරක්කු සමාගමට අරක්කු පෙරන්න බදු සහන දෙනවා. හැබැයි ජාතියට කන්න දුන්න, ජාතිය කුසගින්න නොයපු ගොවියෝ අද ආමතේ ඉන්නේ. එක්සත් ජාතීන්ගේ ආහාර පිළිබඳ සංවිධානයෙන් කියනවා, ලෝක ආහාර සංවිධානයෙන් කියනවා, මේ පළාත්වල ගොවි පවුල්වල පවුල් 300,000 එක්ක කුසගින්න, එක්ක අර්ධ කුසගින්නේ රැට නිදාගන්න යන්න කියලා. ජාතියට කන්න දුන්න ගොවියා මේ කේදිනිය ඉරණමේ දුක් විඳිනකොට ඒකේ විසඳුම් කරුවා විය යුත්තේ පවතින ආණ්ඩුව. හැබැයි ආණ්ඩුවේ කවුරුවත් මේකට සමන් දෙන්නවත් නෑ. මේ සභාව සමාගම් කරුව වෙනුවෙන්, ජාත්‍යන්තර ව්‍යාපාරිකව වෙනුවෙන්, ඒ සියල්ල වෙනුවෙන් පෙනීටින්ද ඇමතිවරු ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා, පුට්නෝට් ගාණ්ඩ ඉන්නවා, අර්ජුන ඇලෝසියත් වෙනුවෙන් පෙනීටින්න කට්ටිය ඉන්නවා. හැබැයි ජාතියේ ගොවියා වෙනුවෙන් පෙනීටින්ද කවුරුත් නැති තත්ත්වයක් තමයි මේ සභාවේ අද පෙනී යන්නේ. නිසා මේක මූලාසනයේ ඉන්න ඔබතුමා වගේ කිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. නමුත් මේක ඛේදයක්, ඛේදවාචකයක්. මහ විලච්ඡේක ගොවියෙක් මේ මෑත කාලෙදි උදේ 9ට විතර තමන්ගේ ගෙදර කැත්ත අරගෙන එනවා අනුරාධපුරයේ මහ විලච්ඡේ. ඒ කැත්ත අරන් ඇවිල්ලා හන්දියේ කඩේ මුදලාලට දෙනවා, මේක තියාගෙන මට රුපියල් 200ක් දෙන්න කියලා. ඔව්, ගොවියගේ මූණ දිහා බලා ඉඳලා කැත්ත ගන්නතු අහනවා ඇයි කියලා. ඇයි කියලා ආපුවම කියනවා, මගේ පුංචි පුතාට දවස් 3ක් සාලෝල වුණ, මට පොඩි එකාට බේත් ටිකක් ගන්න එන්න විදියක් නැහැ, මේ කැත්ත තියාගෙන මුදලාලි රුපියල් 200ක් දෙන්න. මේ ජාතියේ ගොවියාගේ ඉරණමයි. අද අම්පාරේ වැව්වල වතුර නැහැ, මේ යල කන්නේ වගා කරන්න විදියක් නැහැ, දැන් මා කන්නේ ගොයන් කැපුවා හාල් 100යි වී 28යි, හාල් 100යි වී කිලෝ එකක් රුපියල් 28යි. සම්මුන්නාන්තලගේ ආණ්ඩුව සහතික මිලක් තියෙනවා කියනවා, මෙච්චර මිලකට ගන්නවා කියනවා, ගන්න තැනක් නැහැ. අපි ගබඩා හැදුවා පෞගිය ආණ්ඩුවෙන් අපට බැන්නට, අපි වැව් හැදුවා, අපි වතුර දුන්නා, අපි ගොවිය නගා සිටෙව්වා. හැබැයි අද ගොවියට මේ කන්නේ වගා කරන්න විදියක් නැහැ. ඔහුගේ ඉරණම කුමක්ද කුමක්ද දැන් මේ රටේ නීතිය වරාය විකුණනට විරුද්ධ වෙන එකට ගහනවා වරාය විකුණන එක ආරක්ෂා කරනවා රාජාංගනේ වැවේ වතුර විකුණන එකට ආරක්ෂාව දෙනවා විකුණන්නට විරුද්ධ වෙන එක ගුටි කනවා එතකොට අද මේ ආණ්ඩුව කන්න ගානක් වගා කරන්න බැරුව දාදුක් විඳින බඩගින්නේ එන ගොවියට පොලිසිය දාලා ගහනවා නම් දැන් කියනවා නම් තමුන්නාන්තරට ඡන්ද දෙන්න ඕනයි කියලා මොනකහද ඡන්ද දෙන්න ඉන්නේ කවුද ඡන්ද දෙන්න ඉන්නේ කුමකටද මේ ආණ්ඩුවට ඡන්ද දෙන්නේ අපිට එක්තරා ජාතික භක්තියක් එක වෛරකුත් නැහැ මේ ආණ්ඩු භක්තිය ඉන්න ඇත්තක තරහකුත් නැහැ තමුන්නාන්තරට අවුරුදු දෙකක් මේ ආණ්ඩුව ගෙනියන්නේ ඒක ප්‍රශ්නෙකුත් නැහැ මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ තවුරු දෙයක් මේ ආණ්ඩුව ගෙනියන හැබැයි රටට වෙන්නේ මොකද්ද කියලා බලන්න ගොවියට වෙන්නේ මොකද්ද කියලා බලන්න ගොවියා 2015 ජනවාරි 8 වෙනිදා තමුන්නාන්තරගේ දේදුණු විප්ලවයට එදා උදේ පාන්දර ඇවිල්ලා ඡන්දෙ දුන්න කරකට පිළිච්ච අතින් මහින්දට වැඩිය හොඳ ජීවිතයක් බලාපොරොත්තු වෙයි. හැබැයි ඔහුට කුමක්ද සිදු වුනේ? ඒ විරෝධය නේද පෞගේ මැතිවරණය පෙන්නුවේ. ඒක වසන් කරන්න හැදුවට සංඛ්‍යාලයකන දත්ත වෙනස් කර කර ඒක වසන් කරන්න බෑ. මේ මහපොළොවේ තියෙන තිත්ත ඇත්ත අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ සභාවේ මමයි ශ්‍රේයන් සේනසිංහ මන්ත්‍රීතුමයි කතා කරලා ගියාට ගොවියගේ කුස පිරෙන්නේ නෑ. ඔහුගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. කරුණා කරලා ජාතියේ කුසගින්න නොයපු මේ ගොවියාගේ මේ මොහොතේ කුසපත්ත පිටට ඇලිච්ච ඒ ගොවියාගේ ඉරණමට තමුන්නාන්තලා අවධානය යොමු කරන්නේ නැත්නම් හෙන අත ගහනවා මේ ආණ්ඩුවට හෙන අත ගහනවා කතරගම දෙයියනේ බලන්න ඕන මේ අපරාධිතිය ජාතියකට කන්න දුන්න ගොවියාගේ ඉරණම ගැන බලන්නේ නැත්නම් මේ දුක දිහා බලන්නේ නැත්නම් මොකද්ද මේකේ තේරුම කුචිකර්ම ඇමතිවරු කොච්චර හිටියත් අර ගොඩනැගිලි වලට කෝටි ගණන් ගෑනවා හිස් ගොඩනැගිලි වලට හැබැයි ගොවියගේ දුකට පිට වෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ බලන්න කෙනෙක් නැහැ ඒ මැදියට පොලිසිය දාලා බිම දාගෙන පාර දෙනවා මේ රටම දැක්කා ගාපු ගැහිල්ල අපරාධකාරයෝද ත්‍ස්තවාදියෝද ත්‍ස්තවාදියෝද තමුන්නාතට ඡන්දෙ දුන්න අතේ කරගට තියෙන ගොවියන්ට නේද පාර දුන්නේ නිසා මම දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක තමයි ජාතිය ඉරණම මම මේ සභාවේ හිත් පුටු වලට කතා කරන එකේ තේරුමක් නැහැ මිනිසුනේ හෘද සාක්ෂියක් ඇති මිනිසුනේ උඹලා දැන් ඉවසුවා ඇති ගොවි ජනතාව අතේ කරගට තියෙන ගොවි ජනතාවගේ මේ ජාතික සභාව ඉදලා මම කියන්න කැමතියි උඹලා නැගිටපල්ලා නැගිටපල්ලා ඉඩම් ටික විකුණනවා ගොවියට වතුර නැහැ කන්න නැහැ ගමේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ මේ සභාවේ කයිවාරු ගැහුවට ඒ වචන වලින් ඔවුන්ගේ දුක නිවෙන්නේ නැහැ නිසා හෘද සාක්ෂියක් ඇති මිනිසුනේ නැගිටපල්ලා
මීළඟට අවසන් කළානේ